సమంతా చక్కవాలీసు అత్రా గచ్చంతు దేవతా సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గముక్కదం ధమ్మ శవన కాలు అయం బదంత ధమ్మ శవన కాలు అయం బదంత ధమ్మ శవన కాలు అయం బదంత నమో తస్ భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్ భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్ భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ ఏ అప్పగే శాస్త్రు సమ్మా సంబుద్ధురజానన్ వహన్సేట అప హెమ దినాగేమ నమస్కారే వేవా. సుపిన్వత్ని మే పినతున్ హెమ దినామ అదత్ బలాపురత్తు అన్ని ధర్మశ్రవణే కరన్నటాయి. అద్ మీ దేశనావే దాయకత్వ పిన్వత్ ఆర్యం ప్రేమరత్న మహాత్మా లతా ప్రేమరత్న మహాత్మీయ దిముదు ప్రేమరత్న పుతనువాన్ మధుసంక ప్రేమరత్న పుతనువాన్ లేలివరున్ అతులు పిన్వతున్ దాయకత్వే దరణువా. ఏ పిన్నతున్ సీలు దినాగిం అరమును సిహి కరలా దేశనావ అవసానే అపి అనుమోదనా కరంట బలాపొరొత్తు వెనువా. దెన్ ధర్మశ్రవణే కరన్నట కాలే. పిన్వత్ని బుదురజానన్ వహన్సే అపట నిరతురువం అనుదనువాదాలే ఒదట గెంబురేన్ తమన్వ విమసా బలాన్న కేర ఇతిన్ తమన్వ విమసా బలంట ములీమ తీయన్నోన దే తమై కెమెత్. ఎతొకట యం ధర్మయక్ తమాతుల వెడిన్ని ఛందమూలక కెమెత్త మూల్ కరగే. ఎదుట ఈ కెమెత్త కియనిక ఉదట ధర్మి అహల అహల తమం హదా గండోనిక ధర్మీయం విమసా బలంట ఓ పిన్నతుల్లాట తీయండోను దేత్తమై కెమెత్త. ఎతకొట ఏ కెమెత్త నెత్తం ఈకట అపి కేను చంద ఎరుది పాదయ కేల చంద ఎరుది పాదయ కేని దర ఎరుదియ ఉపద్దవంట ఎతివిన కెమెత్త కేనిక ఎరుదియ తమై అభిజ్ఞా ఎరుదియ అభిజ్ఞా ఇరుది కాని అభిజ్ఞా ఇరుది కీలక్యాన్ని విశేష జ్ఞాని పినిస పరిజ్ఞా ఇరుదియ పిలిసింద అవబోధ కిరీమ పినిస పహాన ఇరుదియ అవిద్యావ తన్నావ దురు కిరీమ పినిస భావనా ఇరుదియ సమత విపస్సన వెడీమ పినిస ఒన్న ఒకట తమై కెమెత్త తీయండు ఇరుదియ కాని ఒన్న ఓయ మట్టమట నెతు అతురు ఎవిదినో కీనికటమ నిమి లంకావి మినుసుంటే ఎరుది కియపు గమం ముఖద్దో విన కథావత్తమ ఒలువటి నొప్పిని అనో వగే కాక్ నిన్ని నము బుద్ధ శాసనే ఎరుది కీనిక ఇటువడ బొమ్మ గెంబురేం తోరల తీన్ అభిజ్ఞా ఇద్ది పరిజ్ఞా ఇద్ది పహాన ఇద్ది భావన ఇద్ది కేల ఎరుది పెద్ది తీయను ఏకేక పెత్తత్ తమై బుద్ధజనస్ వెడియ రుచి నొకరపు అగయ నొకరపు ఏకాక్ తమై ఓ ఎరుదియ పానో కీనికి ఏ కాలే ఎరుదియ కీనికి గుడాక్ కాయట తివిల తినో ముఖద ఎగుళంట హొంత భావనామే నువనక్ తిబుణ తింగ్ అద్ద కాలే ఎరుదియ నెతియకమై లొకు దేయక్ ఏక నెతియక ఐ దెన్ దేవదత్త హాంద్రు వగే కినికుటత్ ఏ కాలే తివిలని ఎరుది దేవదత్త అందరుంట తెరుదీ తిబిల ఎతుటి హినాన్ ధర్మే అతులి నిమి ధర్మీన్ తొరవత్ యమ్ కిసి ఎరుదియక్ ఉపదోగాన్న పులువా ఏమ ఉపదోగ గత్తోత్ అద మినిస్సు స్థిరవ బుధురజానన్ వహన్సేవ అయింకరణం మంగితాన్ని మీ బుద్ధ శాసనీ పవత్మ పినిసాయి ఎరుది నెత్తి మీ కాలి ఎరుది ఉపద్దోగాన్నో కీనికి విశాల అమారుదయాక్ని ఓగుళ్ళు హితన మట్ట మేరుది ఏక నెతి ఏక లొకు దేయక్ దెన్ అధర్మవాది ఏకుట ఎరుదియాక్ తిబ్బో స్థిర ఒయాల ధర్మ ఏ ఆకివోత్ ఎరుదియాక్ ముఖక్కరి ఉపదోగని ఆకివో పలగబ్బెందగిన ఆసిందలకి ఇవ్వత్ ఏమ సమా ఇతర సమాహిత తత్వాన్ని బుద్ధ శాసన తోర్వాత ఉపదో అన్న పులువాన్ని ఏ దెన్ ఏకని బుధురజన సిరు బరపతల వెరై వేయటపు దేవదత్త స్వామినాంసటత్ ఎరుదియ తిబిలతీ ఏమ ఏమ కివో తిస్తీరం ఎత్త తమై మీ బలాండ మీ హాంద్రు మీ ఇరుదియక్ ఉపదోగన కియాన్ని కేలా ඔය ලංකාවේ බෞද්ධෝ ඔක්කෝම අනිත් පැත්තට හැරෙනවා. මං හිතන්නේ මේ බුද්ධ ශාසනේ පැවැත්මට තමයි කාලයක් යනකොට එ르දි උපදව ගන්න බැරි. අධර්මවාදීෙකුට එ르දි උපදුනොත් මුළු ධර්මයේම වෙනසුමක් නේ. ඇයි මිනිසුන්ට පටිච්ච සමුප්පාදයේ ඔස්සේ විමසා බලන එකක් තියුණු සද්ධාවක් තියුණු ඉන්ද්‍රිය ධර්ම මොකුත් නැහනේ. එතකොට එයා ධර්මයේ කියලා අධර්මයට රැවටෙන්න තියෙන අවස්ථාව වැඩි. දැන් මේ බුද්ධ ශාසනයේ ඉරදී කියන්නේ ඊට වඩා බොහොම ගැඹුරු දෙයක්. මොකද්ද? විශේෂ ඥානයට තමයි ඉරදී කියන්නේ. අභිඤ්ඤා ඉද්දි. අභිඤ්ඤා කියන්නේ විශේෂ ඥානය. පරිඤ්ඤා ඉද්දි. පිළිසිඳ දකින කමක් පූර්ණ අවබෝධයක්. පූර්ණ අවබෝධයෙන් කෙලස් ටික කඩා වැටෙන්නේ පූර්ණ අවබෝධයක් නැති නිසා තමයි මිනිසුන්ට සැකය එන්නේ. මිනිසුන්ට හරි සැකයක් තියෙනවනේ හිතේ, හොඳට බලන්නකෝ. ඔයාලගේ හිතවල හරියට සැකේ තියෙනවා. නිකාම්ම සැක සංකායනවා. බුදුරජාණන්ස ගැන සැකේනවා. ධර්මයේ ගැන සැකේනවා. සංගයා ගැන. ඇයි? පූර්ණ අවබෝධ පරිඥා ඉද්ධිය නැති නිසායි සැකේ එන්නේ. මිනිසු හරියට සැක කරනෝනේ පරිඥයි. පහාන ඉද්දි අවිද්‍යාව දුරවෙලා නැති නිසාම ලෝකෙට වටිනාකම යනෝ. එන ලෝකෙට වටිනාකම යන්නේ එ르දිය නැතිකමට. පහාන ඉද්දි අවිද්‍යාව භවය තණ්හාව දුරවෙලා නැතිකමට තමයි, දුරවෙලා නැතිකම තමයි එ르දිය ඉපදිලා නැහැ කියලා බුද්ධ ශාසනයේ අදහස් කරන්නේ ගැඹුරින්. පහාන ඉද්දි භාවනා ඉද්දි සමත විපස්සනා වශයෙන් වඩන්නේ නැති ලෝකයක ඔය පින්නතුන්ලාට වඩන්ට ඕන කියලා හිතක් තියෙනවා නම් ඒක එ르දියක්. එයාට එ르දියක් තියෙනවා. එතකොට මෙන්න මේ විදියට ගත්තාම පින්වත්නි, මේ ජීවිතයේ තුල සත්‍ය අවබෝධය කරා යන කෙනෙක් බුදුරජාණන් වහන්සේ වදාළ විදියට මේ එ르දිය උපදවන්න කැමැත්ත, ඒකට කියන්නේ ඡන්ද ඉර්ධිපාද. ඉර්ධිපාද කියන්නේ ඒකයි. ඡන්ද ඉද්ධිපාද. ඒ එ르දිය උපදවීම පිණිස යා ඒ මොහොතේම වීරිය කරනික. විරිය ඉර්ධිපාද. විරිය ඉර්ධිපාද. ඊට පස්සේ ඒ එ르දිය මොනවාද? එ르දිය නාම රූප ධර්මයන් පිළිබඳ නුවණ. අභිඥායිද්දි නාම රූප ධර්මයන් නැති වෙන බව දකින නුවණ. පරිඥායිද්දි නාම රූප ධර්ම ඇති වෙලා නැති වෙලා යනවා නම් මේ ලෝකේ වටිනාකම් තියාගෙන ඉන්න දෙයක් නැහැ කියලා දකින්නක. පහානයිද්දි හරි ඒ විදියට කෙලස් ටික නිරුද්ධ කරනවා නම් මම මොනවද කරන්න ඕන? භාවනායිද්දි ඔන්න ඔය ටික උපදවන්න තමා තුල ඇති වෙන කැමැත්ත ඡන්ද ඉද්ධිපාදය. ඩායත් බලන්න මේ ඉරදී හතර තැන අභිඤ්ඤා ඉද්ධි නාම රූප ධර්මයන් පිළිබඳ විශේෂ නුවණ. පරිඤ්ඤා ඉද්ධි මේ නාම රූප ධර්මයන් ඇතිවිලා නැතිවිලා යන භවට නුවණ. පහාන ඉද්දි ඇති වෙලා නැති වෙලා යනවා නම් ආය තණ්හා කරන්න දෙයක් නැහැ කියලා දැකලා තණ්හාවෙන් වෙන්ව වාසය කරන එක. පහාන ඉද්දි නාම රූප ධර්ම නිමේ ප්‍රහාණය කළ යුත්තේ. මොනවද ප්‍රහාණය කළ යුත්තේ? අවිද්‍යා තණ්හාවයි ප්‍රහාණය කළ යුත්තේ. භාවනා ඉද්දි හරි අවිද්‍යාව තණ්හාව ප්‍රහාණය වේවා කියලා ප්‍රාර්ථනා කළා කියලා ප්‍රහාණය වෙනවද? ප්‍රහාණය වෙන්නේ නැහැ. ඒකට මොකද කරන්න ඕන? සමත විපස්සනා වශයෙන් වඩන්න ඕන. බොජ්ජංග ධර්ම ටික වඩන්න ඕන. ඒ බොජ්ජංග ධර්ම වැඩිම මෙතන අදහස් කරන්නේ භාවනා ඉද්ධි. ඒක තමයි භාවනා ඉද්ධි කියන්නේ. ඔන්න ඔය පාරට තමන් තුල ඇති වෙන වීරිය ඔක දැම්ම කරන්න ඕන. මේ ස්වාමීන් වහන්සේලා කියන එක නම් අදම කරගන්න ඕන කියලා ඔය පින්නතුන්ලා තුල ඇති වෙන වීරිය විරිය ඍද්ධිපාදය. ඔය පින්නතුන්ලාට මේ නාම රූප ධර්ම කොහොමද සකස් වෙලා තියෙන්නේ කියලා විමස විමස බලන එක විමංශන ඍද්ධිපාදය. මේ නාම රූප ධර්මයන් කෙරෙහි අනබිරතියක් උපදවා ගන්න ඕන කියලා ඔය පින්නතුන්ලාගේ සිතේ ඇතිවෙන බලවත් ලෙස ගොඩනගා ගන්න සිත එහෙම සිතක් ගොඩනගා ගන්නවා චිත්ත ඍද්ධිපාදේ. ඔන්න ඔය ටික තිබ්බොත් ඡන්ද චිත්ත විරිය විමංසා ඔය ඍද්ධිපාද තිබ්බොත් එයාට මේ ලෝකය එයාට යාගේ ලෝකය සම්පූර්ණයෙන් යාගේ වසඟේ පවතිනවා. වසඟේ පවත්වනවා කියලා කියන්නේ ආත්මීය වශයෙන් පිළිගන්න පුළුවන් කියලා නෙමෙයි. එයාට ලෝකයට අයිති නැති කෙනෙක් වෙනවා අය. ඒතකොට ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයන්ගෙන් බැටකන එක ලෝකෙට අයිති දෙයක්. එයා එදාට එහෙම බැටකන්නේ නැහැ. ඒ මට්ටමට එයා බැටකන්නේ. අන්නේ ඒ විදියට බැට නොකන මට්ටමට එයාගේ సంతානෙ හැදෙනවා. ඉතින් මේක හොඳට තේරුම් ගත්තොත් මම මේ කියන දේශනාව ඔයාලා තේරුම් ගත්තොත් එකම එක බණකින් කෙනෙකුට නිවන් මඟ ස්පර්ශ කරන්නට පුළුවන්. හොඳට ගන්න මේ අදහස. ඔන්න එර්ධිය උපද්දවන් මොය ධර්මයේ තියෙන්නේ මොකක් නිසාද? ඡන්ද මූලක. කැමැත්ත මුල් කරගෙනයි. ඒ කැමැත්ත බුද්ධ ශාසනයේ පෙන්වන්නේ මොකක් කියලාද? ඍද්ධිපාදයක් කියලා. ඍද්ධිපාදය කියන්නේ එර්ධිය උපද්දවන මූලික తত্ত্বය කියන එක. එතකොට එර්ධිය කියන්නේ මොකද්ද? එර්ධිය කියලා කියන්නේ ධර්ම මාර්ගයේ තුල ඉන්න කෙනා තුල ඇති ಗುಣ ධර්මාවලිය. නැතු උඩින් යනවා පොළවේ කිමි දෙනවා කියන එකම ඒක අනික බුදුරජාණන්සේ අගය කළේ නැහනේ. බුදුරජාණන්සේ කවදාමත් අගය කළේ නැහැ. එර්ධිය පාන එක මහ ලොකු දෙයක් විදියට බුද්ධ ශාසනේ පෙන්නුවේ නැහැ. ඇයි අර මේ ඉවුරෙන් එහා ඒක ඉවුරක ඉඳලා ඒ ඉවුරෙන් අතුරුදහන් වෙලා එක්තරා තවුසෙක් එහා පැත්තේ ඉවුරෙන් මතු වුණාම බුදුරජාණන් වහන්සේ ප්‍රදාන සංඝ පිරිස අර පාරු වෙනකම් බලාගෙන හිටියා. එක්කෙනෙක් අර තාපසෙක් අර වතුර උඩ ඇවිදගෙන ගියා කියනවා. ඉතින් ධ්‍යාන දිනු කරපු අය ඒ කාලේ හිටිය ආජීවකයෝ අතර පරිබ්‍රාජකයෝ අතර ජාටිලියෝ අතර ගොඩාක් ඒ කියන්නේ දෘෂ්ටිවාද ගොඩාක් පැටලින වේලාවක තමයි බුදුරජාණන්සම පහළ වෙන්නේ. හරි ඒ කියන්නේ ලෝකා බුඩා පරම සත්‍ය ගැන උනන්දු වෙලාව. ඉතින් අරයා මොකද කරන්නේ? අර වතුර උඩ ඇවිදගෙන ගියා. ඉතින් වතුර උඩ ඇවිදගෙන ගියාම අර මේ බුදුරජාණන්ස ළඟ වැඩ හිටේ පුංචි හාඳුරු කෙනෙක් වා ඔබ වහන්සේ සරුවඥතා ඥානයක් තියෙන උත්තමී. අර බලන්න අර අර තවුස වතුර උඩ ඇවිදගෙන යනවා. ඇයි අපිට බැරි? පොඩි හාරු කෙනෙක්. ඇයි අපිට බැරි? අපිටත් පුළුවන් නේ මේක කරන්න. භාග්‍යතුන් සරුවඥයිනේ. ඉතින් ඔබ වහන්සේ ඇයි මේ සංඝ පිරිසත් එක්ක ඔබ අර පාරු වෙනකම් බලාගෙන ඉන්නේ කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ එහෙම වදාලාම ඇහුවා මේ ඊතරවීමට මේ ඊතරවීම පිණිස කීයක විතර ගාණක් වැය වෙනවද කියලා ඇහුවා. එතකොට යකෝවා කාසියකින් අඩයි කියලා. කාසියකින් අඩක ප්‍රමාණයකට කාසියකින් අඩක අගේ බොහොම පුංචි දෙයකට මොකටද අපි එර්ධිය පාවිච්චි කරන්න කිව්වා? එර්ධිය වගේ විශිෂ්ට දෙයක් එම් පාවිච්චි කරන්නේ. දැන් එර්ධිය පානකට බුදුරජාණන් ශරීර ගැරහුවා සමහර තැන්වල. දැන් බුද්ධ කාලේ හිටියා එක ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ අර මේ සඳුන් රත් සඳුන් පාත්‍රයක් ගන්නවනේ එර්ධියේ. ඒ හිටපු බ්‍රාහ්මණෙක් අභියෝග කළානේ ඔය එර්ධිය තියෙනවා අර්ග තියෙනවා මේක තියෙනවා කියනවා. අයනම් පුළුවන් නම් ගණිල්ලකෝ කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් එර්ධිය කියලා අභියෝග කළා. ඒ කාලේ හිටපු යා භෞතිකවාදී අදහස් තිබ්බ කෙනෙක්. එයා පිළිගත්තේ නැහැ සිත කියලා වෙනම ධර්මයක් තියෙනවා කියලා. එයා පිළිගත්තේ නැහැ සිත කියලා වෙනම ධර්මයක් තියෙනවා. ඒ සිත වඩන් සිත දියුණු කිරීමේ හැකියාවක් ඇතුලේ බොහෝ දේවල් කරන්න පුළුවන් කියලා කිව්වට එයා පිළිගත්තේ නැහැ. එයා පිළිගත්තේ නැහැ. එතකොට එයා මොකද කළේ? එයා උණ ගහක බැඳා උඩ රත් සඳුන් පාත්‍රයක්. හොඳට රත්සඳුන් වලින් උපමට්ටම් කරලා පාත්‍රය ඇතුළේකෝ දැන් මේ එරදිය තියෙනවා කියලා කියනවනේ හතර වටේටම ආජීවකය පරිබ්‍රාජකය නිගණ්ඨය ජටිලය ශ්‍රමණය මේ ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ ශ්‍රාවකය ඔක්කොම එරදිය තියෙනවා කියනවා හරි දැන් ඕන්න අපිට පෙන්වන්නුකෝ එරදිය වගේ එකක් කියලා මෙහා පැත්තකට ඔය රත්සඳුන් පාත්‍රය ගත්ත දවසට මම පිළිගන්නම්කෝ එහෙමයි ඉන්නවනේ අදත් දෙයා හැම් පිළිගත්තේ සිත කියලා වෙනම ධර්මයක් එයා පිළිගත්තේ නැහැ එයා කය විතරයි පිළිගත්තේ ඉතින් එයා අනික එයා එකට අභියෝග කළා එහෙම මේ කය වඩනවා වගේ සිත තුළ යම් කිසි ප්‍රඥා ගෝචර වැඩිවීමක් කරන්න පුළුවන් කියලා ඒ මිනිස්සයා පිළිගත්තේ නැහැ එතකොට මහා එරදියක් තිබුණු රහතන් වහන්සේටම ඕක පාත්‍රය ගත්ත අරගත්තාම මිනිසුන්ට හරි පුදුමයි මිනිසුන්ට හරි පුදුම හිතුණනේ එතකොට මිනිසුන්ට පුදුම වෙලා මිනිස්සු පස්සෙන් ඉන්න පටන් ගත්තා අර රහතන් වහන්සේගේ. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් බුදුරජාණන් වහන්සේ විමසුවා ආනන්ද මොකදයි කියලා. එතකොට අර ස්වාමීන් වහන්සේලා කිව්වා ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට වදාලා ආන් ස්වාමීනි මේ නගරේ ඉන්න මහා සිටුවරෙක් බ්‍රාහ්මණ ගෝත්‍රයට අදාළ කෙනෙක් මෙන්න මෙහෙම දෙයක් කරලා මේ උත්තමයන් වහන්සේ මේ පාත්‍රයේ අභිඥාපාදක සමාපත්තිය නැගිටලා පාත්‍රය අරගත්තා මිනිසුන්ට පුදුමයි ඒකයි අනේ මේ මැජික් එක අපිටත් පෙන්වන්න කීකිය ඔය ඉන්නේ කියලා කිව්වාම බුදුරජාණන්සේ ගෙනලා විනයක් පැනෙව්වානේ මොකද්ද පැනෙව්වේ බුදුරජාණන් රහතන් වහන්සේ මුල් කරලා විනයක් පැනෙව්වානේ ශික්ෂාවක් පැනෙව්වා විනයට වඩා රහතන් වහන්සේ මුල් කරගෙන කරපු දේ හොඳ නැහැ කියලා බුදුරජාණන්සේ වදාලා මොකක්ද ඒ කලේ පින්වත් භික්ෂුව ඔබ ඔය කරපු දේ හරියට ලාභ මිලකට වෙසඟනක් ඇඳුම් ටික ගලවලා දැම්මා වගේ කියලා එහෙමයි බුදුරජාණන්සේ වදාළේ. බොහොම පොඩි ගානකට තමන් ස්ත්‍රියක් ඇඳුම් ටික උනා දැම්මා වගේ වැඩක් ඔය කරේ. එහෙමයි ඒ දේශනාව ඉතින් ලාභ මිලකට වෙසඟනක් ඇඳුම් උනා දැම්මා සේ වැඩක් ඔය කරේ. කවදාවත් ඔක කරන්න එපා. ඇයි බුද්ධ ශාසනයේ අගය කළේ අභිඥා ඍදිය. අභිඥා ඍදිය කියන්නේ නාම තමන් තුල හට ගන්නා වූ නාම රූප પરම්පරාව පිළිබඳ නුවණ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ අගය කළේ. පරිඥා ඍදිය. පරිඥා ඍදිය කියන්නේ ඒ නාම රූප ධර්මයන්ගේ ඇති වෙන නැති වෙන ආකාරය දකින නුවණ. පහාන ඍදිය කියන්නේ ඒ නාම රූප ධර්මයන් ඇසුරු කරගෙන ඡන්දය, රාගය, නන්දිය, තෘෂ්ණාව වෙන්කොට ඒවත් සමග එකතු නොවි ඒ නාම රූප ධර්ම ඇති වෙලා ඉතිරි නැතුව නිරුද්ධ වී යනකොට කෙලෙස් ටික හදන් නැතුව ඉන්න මට්ටම පහාන ඉරදි. ඒ මට්ටම නිකාම කාලබීලා පන්සල් ගිහින් හිටියා කියලා මොකක්වත් වෙන්නේ නැහැ. ඒ කියන මට්ටම නිකම්ම ඉඳලා කාලබීලා පන්සල් ගිහින් කැරකිලාවා කියලා කාටවත් ඇති වෙන ප්‍රයෝජනයක් නැහැ. එතකොට ඒකේ ප්‍රයෝජනේ තියෙන්නේ මොකක් මතද? බාමනායිද්දි සමත විපස්සනා වශයෙන් සිත බැඩීම මත සමත විපස්සනා කියලා මෙතන අදහස් කරන්නේ මුළු බොජ්ජංග ධර්මම කියන එක. බොජ්ජංග ධර්මම. එතකොට මෙන්න මේක තමයි බුද්ධ ශාසනය අගය කළ ඍදිය. එතකොට ඒක උපදින්නේ ඡන්ද මූලක. ඒක උපදින්නේ මොකක් නිසාද? ඡන්දය නිසා. මානසිකාර සම්භව මේ ආධ්‍යාත්මික අවකාශයට එකතු වෙන්න පුළුවන් මොකෙන්ද? මානසිකාරයෙන්. කාටවත් හොයලා දෙන්න පුළුවන් එකක් නෙමෙයි. කිසිම කෙනෙකුට මේ தত্ত্বයට අපිව එකතු කරන්න බෑ. එකතු කරන්න බෑ. මානසිකාර සම්භව මානසිකාරෙන් තමයි සම්භවේ වෙන්නේ. යම් ಗುಣධර්ම ඇද්ද? ඒවා ලෝකේ කවුරුත් අපිට හදාපුවා නෙමෙයි. ඔයාලගේ මානසිකාර කුසලතාවේ මතයි ಗುಣධර්ම හැදින්නේ. එහෙනම් ಗುಣධර්ම අයිති එළියටද ඇතුළටද? ಗುಣධර්ම අයිති කොහෙටද? ඇතුළාන්තයට. ඇයි? යම්තාක් ಗುಣධර්ම ඇද්ද ඒ ಗುಣධර්ම තමන් තුළ සකස් වෙන්නේ මානසිකාරේ. මානසිකාරේ. තමන් දක්ෂ වුණොත් විතරයි මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. දැන් මේ සංසාරය කියන්නේ අවදානම් එකක්. දැන් අපිට අපි බලමු මෙන්න මේ ටික පිළිවෙලට අපි කොහොමද මේක දියුණු කරගෙන යන්නේ කියලා. දැන් අපිට තියෙනවා මොකද්ද? අපිට තියෙනවා එර්ධිය උපද. අපි හැමෝටම එක්තරා විදිහක එර්ධියක් තියෙනවා. කාටවත් නැහැ කියන්න බෑයි. ලෝකයාට ධර්මයේ ගැන උනන්දුවක් නැති වෙලාව අපිට ධර්මයේ ගැන උනන්දුවක් ඇති වෙලා. ඒක විශේෂ දෙයක්. ඒක අපි තුල ගොඩ නැගෙන ඉතා විශේෂ දෙයක්. ලෝකයාට නැති උනන්දුවක්, ලෝකයාට නැති කැමැත්තක්, ලෝකයාට නැති උවමනාවක් ධර්මයේ ගැන බුදුරජාණන්සේ ගැන අපිට තියෙනවා. දෙක එක්තරා විදිහක ඉරදියක් ඒක. එතකොට ඒකට ඒක මතුනේ අපේ කැමැත්ත නිසා. ඒකම කුතලතාවය. දැන් ওই පින්නතුන්ලා බලන්න, දැන් අභිඥා ඉරදිය කියන්නේ මොකද්ද? අභිඥා ඉරදිය කියන්නේ මේ නාම රූප ධර්මයන් පිළිබඳ නුවණ. තෝ නාම රූප ධර්ම ගැන ওই පින්නතුන්ලාට මොන වගේ නුවණක්ද පින්වත්නි තියෙන්න ඕන? මෙන්න මේ ටික විතරක් තිබ්බොත් ඇති. මේ රූපයේ පුද්ගල රූප නෙමෙයි නාම රූප ධර්මයන් තමයි අපට පුද්ගල බවකින් අහු වෙන්නේ. මේ නාම රූප ධර්ම විදියට දැක්කොත් කෙලෙස් නැහැ. පුද්ගල බවකින් ගත්තොත් කෙලෙස් තියෙනවා. අපි තුල හටගන්නේ නිරතුරුව මොනවද? මොනවද හටගන්නේ? නාම රූප ධර්ම. එතකොට නා රූපය කියන්නේ මේ අපිට අහු වෙන එක. නාම ධර්ම කියලා වෙනම කොටසක් තියෙනවා. වේදනාව, සංඥාව, චේතනාව, විඥාණය, මානසිකාරය කියකිය නාම ධර්ම වෙනම කොටසක් තියෙනවා. මෙන්න මේ ටික ඔක්කොම නාම රූප එකතු වෙච්ච තැනක අපට හම් වෙනවා පුද්ගලෙක්, සත්වෙක්, මම කියලා කෙනෙක්. මේ ටික නැත්තම් මම කියලා කෙනෙක් නැහැ. මට මාව වැටහෙන්නේ නැහනේ. මම කියලා කෙනෙක් නැහැ. එතකොට ඔයාලට පුද්ගලෙක් කියලා හම්බ වෙන තැනක් තියෙනවා. පුද්ගලෙක් කියලා මම තත්වයක් පුද්ගලෙක්, මගේ දුව, මගේ පුතා, මගේ බිරිඳ, මගේ ස්වාමියා, මගේ අම්මා, මගේ තාත්තා කියලා මේ සවිඥානික ලෝකය පිළිබඳ පුද්ගල බවකින් ගන්න කමක් තියෙනවා. ඒ පුද්ගල බවකින් ගත්තාම දුක තියෙනවා. පුද්ගල බවකින් ගත්තේ නැත්තම් දුක නෑ. හොඳට බලන්නකො. පුද්ගල බවකින් ගත්තාම දුක නෑ. එතකොට මේ පුද්ගල බවකින් පේන්නේ මොකක් නිසාද? පුද්ගල බවකින් පේන්නේ අපට අර මේ ඉර්ධිය මත පිහිට අභිඥායිද්දී විශේෂ ඥානයකින් බලන්න බැරි වෙච්ච නිසා. මොකෙන් බලන්න බැරි වෙච්ච නිසාද? විශේෂ ඥානයකින් බලපු ගමන් පුද්ගල බව නැහැ. පුද්ගල බවකින් බලන තාක්කල් දුක තියෙනවා. හිතන්නකෝ පින්වත්නි, අපි හිතමුකෝ පඹේ ගහගෙන යනවා කියලා. ඔන්න ළමයි ටිකක් නනා ඉන්නවා. ඉන්න තැනක අපි දකිනවා ඒ ළමයි ටික පව කරනකොට පඹේ ගහගෙන යනවා. ඒ පඹේ ගහගෙන යනකොට නිකම් මෙහෙම හිතන්න, මේ කියන එක නිකමට හිතන්න. පඹේ ගහගෙන යනකොට පඹේකට මොනවද තියෙන්නේ? පඹේකට තියෙන්නේ ඔළුවට මුට්ටියක්. ෂර්ට් එකකට පිදුරුව බලා තියෙන්නේ. හරි? පරණ ඇඳුමක් අඳලා නිකන් ලීකෝටු ටිකක් නිතියෙන්නේ. ඔය පඹය දිහා දුර ඉඳලා බැලුවොත් පේන්නේ මිනිහෙක් වගේ. වතුරට ගහගෙන ගියොත් ඈතින් අපි දැක්කොත් මිනිහෙක් ගහගෙන යනවා වගේ. හරිනේ, ඔළුවකුත් තියෙනවා. මුට්ටියක් තියෙනවනේ ඔළුවට. නිකන් හැඩේ මිනිහෙක්ගේ වගේනේ. ගහගෙන යනවා දැක්කොත් අන්න මිනිහෙක් ගහගෙන යනවා කියලා හිතුන ගමන් මොකද වෙන්නේ? අපේ ඇතුළාන්තයේ තුල කැළඹෙන්න ගන්න පටන් ගන්නවා. ඊට පස්සේ අපි අතීතය අනුවත් කල්පනා කරනවා. ඇත්තනේ ඉන්නම් අර උඩ ළමයි ටිකුත් නනා හිටියා නේව. උඩ ළමයි ටිකුත් නනා හිටියා. ඒ ළමයින්ගේ කෙනෙක්වද දන්නේ ගහගෙන යන්නේ කියලා වටේ පිටේ අයත් එකතු කරලා අපි ලොකු අපේ වැඩ ඔක්කොම නවත්තලා අපි ඒ වෙනුවෙන් කැප වෙන්නේ නැද්ද? පින්වත්නි, අපි තුල කලබලයක් ඇති වෙන්නේ නැද්ද? බරපතල කලබලය. අපේ කෙනෙක්ම වෙන්න ඕනේ නැහැ. ඔය ගහගෙන යන්නේ මිනිහෙක් කියලා පඹය දිහා බලපු ගමන්ම අපේ సంతානිය කැළඹෙනවද නැද්ද? කැළඹෙනවා. දැන් ඔතන අපි කවුරු හරි කෙනෙක් ගිහින් පීනලා ගිහින් අමාරු රළ පීනලා ගිහින් අවධානම අරගෙන උස්සල බලනකොට මිනිහෙක් නෙමේ පඹේ කියලා දැනගත්ත ගමම්ම මිනිහෙක් නේ. කවුරු හරි අමාරුවෙන් පීන යත් අවධානෙම වැටිලා යන්නේ. ගිහින් මේනම් මිනිහෙක් නෙමේ පඹයෙක් කියලා දැනගත්ත ගමම්ම කැළඹෙන එක අඩු වෙනවද නැද්ද? අර කලබල වෙච්ච එක එක්තැනම නවතිනවද නැද්ද? නවතිනවා. මිනිහෙක් නෙමේ පඹයෙක් කියලා බලපු ගමම්ම කැළඹෙන එක නෑ. ඔන්න ඔය වගේ මෙතන සත්‍යයක් පුද්දලෙක් නෙමේ නාම රූප ටිකක් කියලා බල හරියටම ඥාණයෙන් බැලපු ගමම්ම කැළඹෙන එක නවතිනවා. හරි පුදුම දෙයක්. ඒක මිනිසුන්ට තේරෙන්නේ නැහැ සාමාන්‍ය. මේ සත්වයේ පුද්ගලයේ මිනිහේ ආත්මයේ ආත්මීය ස්වභාවයකින් මේ නාම රූප පරම්පරාව දිහා බලනකන් විතරයි දුක ගලන්නේ. හරියට අර පඹයට මිනිහා කියලා රැවටිලා ඉන්න කම් මිනිහ වටේ ඉන්න ඔක්කොම කැළඹෙනවා. හැබැයි කවුරු හරි මිනිහෙක් ගිහින් උස්සලා බලනකොට නෑ, ඔළුවට මුට්ටියක් තියෙන්නේ, අත්වලට ලීකෝටු තියෙන්නේ, බඩක් වගේ පේන්නේ, පිදුරු ඔබලා තියෙන්නේ, කලිසමක් අඳලා තියෙන්නේ. මිනිහෙක් නෙමේ උඩ ගහගෙන යන්නේ. ඔය පඹේ කියලා කියපු ගමම්ම, පඹේ කියලා දැක්ක ගමම්ම, ඒ දැක්මත් එක්කම කැළඹෙන එක නවතිනවද නැද්ද? එතනම නවතින්නේ, ආයේ වැඩි වෙලා යන්නේ. අන්න ඒ වගේ ඔයාලට මේ නාම රූප ධර්ම ටිකක් කියලා බලන්න පුරුදු වුණොත්, පුද්ගලයා කියලා හම්බ වෙන තැන, මම කියලා හම්බ වෙන තැන, මගේ දුව මගේ පුතා කියලා හම්බ වෙන තැන, එහෙම අර සත්වයේ පුද්ගලයේ ආත්මයක් කියලා හම්බ වෙන තැන විපාක නාම රූප ටිකක් කියලා දැක්කොත, විපාක නාම රූප ටිකක් කියලා දැක්කොත, දැක්ක තැනම දුක අඩු වෙන්න ගන්නවා. ඒ දැක්ක ගමම්ම මොකද වෙන්නේ? දැක්ක ගම. හැබැයි ඔය පින් ඊළඟට පින්නත් නී පරිඥා ඉද්ධි කියලා එකක් තියෙනවනේ. අභිඥා ඉද්ධි කියන්නේ විශේෂ ඥානෙ. පරිඥා ඉද්ධි කියන්නේ පූර්ණ අවබෝධයකට ගියොත්. එතකොට කෙනෙක් කියන්න පුළුවන් නෑ, ඉතින් අපේමනේ ඔය දරුවෝ, අපේමනේ ඔය දෙමව්පියෝ, අපේමනේ මගේමනේ ඔය බිරිඳ, මගේමනේ ස්වාමියා කියලා බලනකොට විපාක නාම රූප ටිකක් කියලා බලලා ඒවා පරණ විපාකයකින් හැදිලා තියෙන්නේ කියලා බලපු ගමන් එයා පූර්ණ අවබෝධයකට යනවා. පූර්ණ එතකොට එයාට පේනවා මම මගේ කර්මයේ වළඳනවා, මගේ දුව එයාගේ කර්මයේ වළඳනවා, මගේ පුතා එයාගේ කර්මයේ වළඳනවා. එතකොට එයාගේ කර්මය කොහෙන් ආපු එකක්ද? සසරින් ආපු එකක් කියලා බලපු ගමන් මේ ලෝකේ කවුරු අභියෝගයට වැටුණත් එයාට පේන්නේ එයාගේම විපාකයක් විදියට මිසක් ඒකට මැදිහත් වෙලා විසඳලා ප්‍රශ්නය ගොඩ දාන්න පුළුවන් විදියට එයාට පේන්නේ නැහැ පින්වත්නි. කවදාවත් එහෙම පේන්නේ නැහැ. ඔය පින්නතුන්ලා මෙන්න මේ මට්ටමට දියුණු වෙන්න. මේ මට්ටමට ඔය පින්නතුන්ලා දියුණු වෙන්න. එහෙමනම් මේ සත්වපුද්ගල භවකින් සවිඥානික ලෝකේ දිහා බලනකන් දුක හට ගන්නවා. ඒ නිසා විශේෂ ඥානෙ පිණිස ඔයාලා මොකද කරන්න ඕන? දැන් මොකද්ද කරන්න ඕන කියන්න බලන්න. එකම එක දෙයයි කරන්න තියෙන්නේ. පින්වත්නි, භාවනා කරන්නත් කලින් එයා මූලික වශයෙන් පුද්ගල මෙන්න මේ ටික කරන්න, දුක ඉවර වෙනවා. මේ ටික කරලා බලන්න. පුද්ගලයෙක් කියලා හම්බ වෙන තැන සතර, ඒතර පුද්ගලයෙක් කියලා හම්බ වෙන තැන මොන අභිඥා ඉර්ධිය තින්ස අපි දානවා. මෙතන නාම රූප ටිකක් තියෙන්නේ. ඒ රූපයේ දේශ පළවෙනියෙන් බලන්න. ඇයි නාම ධර්ම අපිට පේන්නේ නැහනේ? රූපය කියන එක අපිට පේනවනේ. මේ රූපේ පේන ඕන මිනිහෙකුට පේනවා. මේක අතක් කියලා ඕන මිනිහෙකුට පේනවා. මේ පුද්ගලයේ කියලා හම්බ වෙන තැන මේ කය මොකද්ද? මේ කය කනබොන කෑමින් හැදිලා තියෙන කුණුප කොටස් 32ක් විදිහට බලන්න පුරුදු වෙන්න. වටිනාකම අඩු කරගන්න නම් මේ ලොකුම ප්‍රශ්නේ වටිනාකම පේන එකනේ. හොඳට බලන්න, වටිනාකම පේන්නේ නැත්නම් අපි මොහොතක්වත් රැඳෙන්න අපි ආසා කරන්නේ නැහැ. වටිනාකම අත්හැරිච්ච ලෝකයක අපි මොහොතක්වත් රැඳෙන්නේ නැහැ පින්වත්නි. මොහොතක්වත් රැඳෙන්නේ නැහැ. ඒ නිසා වටිනාකම රැඳුනොත් තමයි, තමන් තුල වටිනාකම රැඳුනොත් තමයි, ඒ වටිනාකම රැඳිච්ච තැනක තමයි මේ විශ්වයේ ශක්තිය නැවත නැවත පරිවර්තනය වෙන්න පටන් ගන්න. මේ ශක්තිය පරිවර්තනය වෙනවා. මේ පින්වත්නි, මේ ඉන්නව මිනිස්සෙක් විදියට ආය නිරේ නිරසත්වෙක් විදියට පරිවර්තනය වෙනවා. പ്രേත ලෝකයේ പ്രേතෙක් විදියට පරිවර්තනය වෙනවා. තිරිසන් ලෝකයේ ඔය ඔහම ඔගොල්ලෝ වාඩි වෙලා හිටියට ඔය පින්නතුන්ලාගේ ජීවිතේ ඊළඟට සමහර විට පූසෙක් වගේ ජීවිත විවෘත වෙන්න පුළුවන්. මල්ලෙක් වගේ ජීවිත විවෘත වෙන්න පුළුවන්. කුරුල්ලෙක් වගේ ජීවිත විවෘත වෙන්න පුළුවන්. අඳුරෙක් වගේ ජීවිතය. ඇයි? පරිවර්තනය වෙනවා. එතකොට මේ විශ්වයේ, මේ ලෝකයේ, මේ තුන් භවය අනුව යන සත්වයාගේ ගමන් මඟ තුල මේ දැන් තියෙන ශක්තිය තව විදියකින් පරිවර්තනය වෙලා ආය ආය මතුවෙනවා. තව විදියකින් පරිවර්තනය වෙලා නැවත නැවත මතුවෙනවා, ආය ආය මතුවෙනවා. එතකොට තමයි අපිට වෙලා තියෙන්නේ. එතන මේක නැවත නැවත පරිවර්තනයේ වෙලා ආය ආය මතුවෙනවා නම්, හරි, මේක පරිවර්තනයේ වෙලා නැවත මතුවෙනවා නම්, ඒ නැවත මතුවෙනකොට ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න, මේ ශක්තිය නැවත පරිවර්තනයේ වෙලා ආය ආය මතුවෙනකොට ඒ මතුවෙන එක වෙන්නේ මොකක් නිසාද? පින්වත්නි, පුද්ගලයේ කියලා හම්බ වෙන තැන නාම රූප ටික මම සත්වයේ පුද්ගලයේ කියලා බලන කමයි නැවත පරිවර්තනය වීමේ ශක්තිය. එහෙම බලන්න නැත්තම්, එහෙම බලන්න නැත්තම් පින්වත්නි, විඥානස්ස නිරෝධේන, නිරෝධයට යන්න ගන්නවා. එත්තේන උපරුජ්ජති, විඥානේ නිරුද්ධ වීමෙන් සියල්ල නිරුද්ධ වෙන්න පටන් ගන්නවා. අර ආය ආය පරිවර්තනය වෙන අවස්ථාව. දැන් ලෝකෙම කියනවා, දැන් විශ්වයේ ශක්තිය පවා හීන වෙන්නේ නැහැ. ඒක නැවත නැවත පරිවර්තනය කියලා වෙනත් වෙනත් ස්වභාව වලින් මතුවෙනවා කියලා තමයි ලෝකේ කියන්නේ. වෙනත්තා ඒක ලෝකේ ලෝකෙත් කියනවා, භෞතික විද්‍යාවත් එහෙම කියනවා. දැන් ලෝකේ ශක්තිය විනාශ කළ නොහැක. ශක්තිය කියන එක කවදාවත් විනාශ කරන්න බෑ. හැබැයි ශක්තිය වෙනත් ස්වභාවයකින් ලෝකයේ ඉස්මතු වෙනවා කියලා කියනවා. එතකොට දැන් ලෝකෙක මතයක් තියෙනවා, දැන් ලෝකේ සමහර පරීක්ෂණ වෙලා තියෙනවා, මරණී කියන්නේ බොරුවක් කියලා ඔප්පු කරන්න යනවා. එක එක පරීක්ෂණ ඉතින් ලෝකේ බුද්ධ ශාසනය නෙමෙයි. එතකොට දැන් මරණී කියන්නේ බොරුවක් කියලා සමහර දැන් සමහර පරීක්ෂණ කෙරිගෙන යනවා, මම මරණී කියන්නේ බොරුවක්, ප්‍රෝඩාවක්, අපේ රැවටීමක් තියෙන්නේ. එහෙම ලෝකේ ශක්තිය මරන්න බෑ, වෙන ස්වභාවකින් පරිවර්තනය වෙලා ආයමතු වෙනවා කියලා කියන්න සමහර අය උත්සාහ කරනවා. නමුත් අපේ භාග්‍යතුන් වහන්සේ අපට වදාලා එක දෙයක් මොකද්ද? පින්වත්නි, මේ පුද්ගලයා කියලා හම්බ වෙන තැන, ඒ පුද්ගලයා කියලා හම්බ වෙන තැන විතරයි දුක හටගන්නේ. සත්වයක් පුද්ගලයෙක් නෙමෙයි කියලා බලපු ගම, බලන්නකො, අර මේ මිගහලා ගහගෙන යන්නේ මිනිහෙක් නෙමෙයි පඹයෙක් කියලා බලපු ගමන් දුක නෑනේ. ඔය නම් ගහගෙන යන්නේ මිනිහෙක් නෙමෙයි, ඔය ගහගෙන යන්නේ පඹයෙක් කියලා ළඟට කිට්ටු වෙලා කෙනෙක් බලලා හරියට මුසල පිනු, මේ බලන්න ඔළුවට මුට්ටියක් තියෙන මේ පඹයෙක් කියලා කියපු ගමන් මොකද වෙන්නේ? කියපු ගමන්ම පින්වත්නි හටගත්ත දුක නිරුද්ධයි. ඔන්න ඔය වගේ මේ ඔයාලට පුද්ගලයෙක් කියලා හම්බ වෙන තැන විපාක නාම රූප ටිකක් කියන්නේ කියලා බැලපු ගමන් දුක නිරුද්ධ වෙන්න පටන් ගන්නවා. අපිට ඒක තේරෙන්නේ නැහැ. එතකොට එහෙම බලන එකට අපි කියන්නේ මොකද්ද? අභිඤ්ඤා. පරිඥා කියන්නේ පූර්ණව මේ නාම රූප ටික මෙන්න මේ හේතුන්ගෙන් හටගෙන තියෙන්නේ. අන්න ඒක ඉතා වැදගත් දෙයක්. මේ නාම රූප ටික මෙන්න මේ හේතුන්ගෙන් හටගෙන තියෙන කියලා හේතු දිහා බැලුවම පරිඥා පූර්ණ අවබෝධයකට යනවා. එතකොට එයාට දරුවා ගැන ප්‍රශ්න ඉන්නේ, බිරිඳ ගැන, ස්වාමියා ගැන, අම්මා ගැන, තාත්තා ගැන, ලෝකය ගැන ප්‍රශ්න ඉන්නේ. එයා දන්නවා මෙයා තුල මේ නාම රූප හටගෙන තියෙන එයාගේ මෙන්න මේ හේතු නිසා. මගේ මාතුල නාම රූප මේ විදිහට අරගෙන තියෙන මගේ මේ හේතු නිසා. නැතුව මේ හේතු අපේ නෝන හදාපුවා නෙමෙයි, ගෙදර කවුරුවත් හදපු එකක් නෙමෙයි, ආන්දර කරපු එකක් නෙමෙයි, පාලකයෝ කරපු එකක් නෙමෙයි. මේ සසර මාතුල බින්න මේ නාම රූප මේ හේතු නිසා තමයි මේ ඵලය ඉපදිලා තියෙන්නේ. එතකොට එයාගේ ඵලය ඉපදිලා තියෙන්නේ එයාගේ හේතුන් නිසා, බිරිඳගේ ඵලය ඉපදිලා තියෙන්නේ බිරිඳගේ හේතු නිසා, දරුවගේ ඵල ඉපදිලා තින්නේ දරුවගේ හේතු නිසා. එතකොට කවුරුවත් කාගේවත් කතාවලට වග කියන්න ඕනද? කවුරුවත්ම මේ ලෝකේ කිසි කෙනෙක්ගේ වගකීම ගන්න ඕනේ නැහැ. අවිද්‍යාව බලවත් වෙලා පුද්ගලයා කියලා හම්බ වෙන තැන මේ අභිඤ්ඤායිද්දි පරිඤ්ඤායිද්දි ආදී ඔස්සේ ඉර්ධි ඔස්සේ විමස ගන්න බැරි වුණාම, මේ විදියට මානසිකාරය කරගන්න බැරි වුණාම එයා මොකද කරන්නේ? මේ විදියට පින්වත්නි මානසිකාරය කරගන්න බැරි වෙන හැම වෙලාවකම එයා කරන එක දෙයක් මොකද්ද? ඒ මීට වගකීම ලෝකේට තියෙනවා. ඊට පස්සේ නඩත්තුව විතරයි ජීවිතේ තියෙන්නේ. මේක වැඩන්නේ නැහැ නඩත්තු කරලා. මේක නඩත්තු කරලා අපිට ඕන විදියට පවත්වන්න බෑ මේක. බොහොම ටික දවසකින් අතහැරිලා යනවා. ටික බෝ පොඩි කාලේ. එහෙනම් මෙන්න මේ ටික කරන්න. මොකද්ද? ඔයාලට මම කියලා හම්බ වෙන තැන, මගේ දුව කියලා, මගේ පුතා කියලා, මගේ බිරිඳ කියලා, මගේ ස්වාමියා කියලා හම්බ වෙන තැන. ඔන්න ඔය මම ආයෙනේනේ ප්‍රශ්නේ. ලෝකෙ පුතාලගේ ප්‍රශ්නයක් නෑ, මගේ පුතාගේ මට ප්‍රශ්නේ තියෙන්නේ. ලෝකෙ දුවරුන්ට කඩා වැටෙන එක, බිඳෙන එක, වැටෙන එක මට, මගේ දුවලා කැඩෙන වැටෙන බිඳෙන එකයි මට ප්‍රශ්නේ තියෙන්නේ. ලෝකී කාන්තාව කැඩෙන වැටෙන බිඳෙන මැරෙන එක ප්‍රශ්නයක් නෑ, මගේ බිරිඳ කැඩෙන වැටෙන බිඳෙන එකයි මට ප්‍රශ්නේ තියෙන්නේ. ලෝකී ස්වාමිවරු ලෝකේ පිරිමි ඔක්කොම වැටෙන එක, බිඳෙන එක, කැඩෙන එක, මැරෙන ප්‍රශ්න නෑ, මගේ බිරිඳ, මගේ ස්වාමියා, මගේ මහත්තයා වැටුණොත්, කැඩුණොත්, බිඳුණොත් තමයි මට ප්‍රශ්නේ. එහෙනම් මේකේ තියෙන්නේ පිරිමි මැරෙන එකවත්, කාන්තාව මැරෙන එකවත්, ළමයි මැරෙන එකවත් නොව, මගේ කියන ගතියෙන් ගත්තේ වා කැඩෙන, බිඳෙන, වැටෙන, කුඩු වෙන එකයි මට ප්‍රශ්න. එහෙනම් මේ මම කියලා සත්වයේ පුද්ගලයෙක් කියලා හම්බ වෙන තැන ඔය පින්නතුන්ලාට බුදුරජාණන්සේ පරි අභිඤ්ඤා ඉද්දි, අභිඤ්ඤා ඉර්ධිය කියලා කිව්වෙ මොකද්ද? මේක නාම රූප ටිකක් කියලා බලන්න කිව්වා. ඊට පස්සේ එක වෙනම වෙනම බලනවා. මොකද්ද මේ රූපය? නාම රූප ටිකක් කියලා බලනවා. බලනකොට මොකද්ද වෙන්නේ? අර පුද්ගලයෙක් කියලා හම්බ වෙන තැන නාම රූප ටිකක් කියලා බලන්න පුරුදු වුණාම, භාවනා වශයෙන් එක දියුණු කරන්න පුරුදු වුණාම, පින්වත්නි, අර මේ මිනිහෙක් නෙමේ ගහගෙන යන්නේ පඹේ කියලා දැනගත්ත ගමන්ම දුක, අර කලබලයේ කනස්සල්ල නැති වෙලා ගියා වගේ. ඔයාලා හිතුවට ඔය කනස්සල්ල බොහොම ඉක්මනට නැති කරන්න පුළුවන්. පරිඥායිද්දි ඔක නබිඥානි පරිඥායිද්දි පරිඥායිර්දීයේදී බලනවා මේ රූපයේ මොකද්ද? රූපයේ විස්තර කරලා බලනවා. මොකද්ද මේ රූපය? පුද්ගලයෙක් කියලා හම්බෙනකොට නාම රූප ටිකක් කියලා බලනවා අභිඥායිද්දි. පරිඥායිද්දි කියන්නේ රූපේ මොකද්ද කියලා බලනවා. ඇයි රූපේ බලන්නේ? මේ රූපේ ප්‍රකටයිනේ. නාම ධර්ම ගැන තේරුම් නැතුනට මේක ගැන හොඳට තේරෙනවා. ඇයි මේ මෙහෙම රූපයක් කවලපෝවල නාවල අන්දල කරලා මේ භවයේ කරකවගෙන අරංගිය જાතියක් අපි? මේ රූපේ කෑල්ලක් කෑල්ලක් ගානේ අපිට අපේ රූපේ ගැන සංවේදීකමක් තියෙනවා. ඒ නිසා ඔය පින්නතුල්ලා මොකද කරන්නේ? තමන්ගෙම රූපේ විමසලා බලන්න පටන් ගන්නවා. කොහමද රූපේ විමසන්නේ? මේක හැදිලා තියෙන්නේ මොනවගෙන්ද? කන බොන කෑමින්. අන්න දැන් එයා එක විමසන්න ගන්නවා. නාම රූප කියලා දැකලා නවතින්නේ. හැබැයි නාම රූප කියලා දැක්ක ගමන්ම පුද්ගලයෙක් කියලා හම්බ වෙන තැන නාම රූප ටිකක් කියලා බලපු ගමන්ම දුක අඩුයි. අර මිනිහෙක් වගේ ගහගෙන යන්නේ පඹේ කියලා දැක්ක ගමම්ම දකින්න විතරයි ඕන. දැක්ක ගමම්ම කනස්සල්ල නැති වෙනවා. පින්වත්නි, ඒ බැල්ම විතරයි ඕන. එහෙම බලන්න පටන් ගත්ත ගමම්ම යා තුල එයාට පුදුම යහපතක් පින්වත්නි වෙන්නේ. ඒක හිතා ගන්නවත් බෑ. ඒ යහපත එත, ඒ කියන්නේ ඒ බැල්ම පවා කොච්චර තියුණු බැල්මක්ද? අර කලබල වෙලා වටේ පිටේ මිනිස්සු එකතු කර කර අන්න මිනිහෙක් ගහගෙන යනවා බලමු මොකද කියලා කියලා මිනිස් අර මිනිස්සේ අවදානෙම ගිහින් කීප දෙනෙක් ගඟට පැනලා පීනලා ගිහින් අවදානෙම ගිහින් බලනකොට මේ බලන්න මිනිහෙක් නෙමෙයි පඹයෙක් ගහගෙන ගිහින් තියෙන්නේ කියලා බලපු ගමන්ම මේ ෂර්ට් එකක් නෙමෙයි, ෂර්ට් එකක් අඳලා තියෙන පිදුරු වලට පිදුරු ඔබලා තියෙන්නේ, මේ අඟපසඟක් නෙමෙයි තියෙන්නේ කියලා බලපු ගමන්ම පින්වත්නි ඒ බැල්මම අර කනස්සල්ල නැති කරලා දානවා. එනම් මේ අභිඤ්ඤා ඉන්ද්‍රිය විශේෂ නුවණකින් බලන එකම එයාට එයාගේ ජීවිතයට යහපතක්. පුද්ගලයෙක් කියලා හම්බ වෙන තැන පින්වත්නි නාම රූප ටිකක් කියලා බලපු ගමන්මත් දුක අඩු වෙලා යනවා. හැබැයි මේවා භාවනා වශයෙන් කළ යුතු දේවල්. හැබැයි මේ විදිහටම දිගට බණ අහගෙන ගියත් ටිකක් හරියනවා. ඊට පස්සේ පරිඤ්ඤා මේ විදිහට වඩන්නේ නැතුව කිසි කෙනෙකුට සෝවාන් වෙන්න බෑ. මේ කියන්නේ සෝවාන් වෙනවා නම් මේක මේවමයි පාරවල්. ආයි වෙන පාරවල් නැහැ. අහගෙන ඉදියා හොඳට සිහියෙන් අහගෙන හිටියාම උනත් එනවා. ඇත්ත තමයි මේ කියන එක කියලා. පරිඥා ඉර්ධිය කියන්නේ මේ රූපය වෙනම ගන්නවා. පුද්ගලය කියලා හම්බෙන තැන රූපය ඉස්සල්ලාම ගන්නවා. මොකද්ද රූපය කියන්නේ? රූපය හැදිලා තියෙන. ඇයි දැන් මේක සකස් වෙලා තියෙන විදිය බලනවා. නාම රූප ටිකක් කියලා විතරක් බලලා නවතින්නේ නැහැ. එහෙම බැලුවත් කෙලෙස් අඩුයි තමයි. දැන් එයා මොකද කරන්නේ? එයා ඒ නාම රූප ටික රූපය වෙනම ගන්නවා. රූපය හැදිලා තියෙන්නේ කන බොන කෑමින් කියලා බලනවා. මේ රූපය තුල තියෙන தত্ত্বය බලනවා. මොකද්ද? දේතිස් කුණුප කොටස් ටිකක් කියලා බලනවා. ධාතු ස්වභාව ටිකක් කියලා බලනවා. ඔක තමයි දෙක. එක මොකද්ද? මේ රූපය හැදිලා තියෙන්නේ මොනවායින්ද? කන බොන කෑමින් කියලා බලනවා. මේ රූප සත්‍යය කියලා හම්බ වෙන තැන රූපේ වෙනම ගන්නවා. අරගෙන බලන මේක කනබුන කැමෙන්නේ පවතින්නේ කියලා බලමු. එක දෙක මොකද්ද? මේ කනබුන කැමෙන් ඇදිච්ච රූපය තුල තියෙන්නේ මොනවද? දේත් කුණුප කොටස් 32ක් කියලා බලනවා. සතරමා ධාතුන්ගෙන් හැදිලා තියෙන්නේ කියලා බලනවා. ඔක දෙක. තුන්වෙනි එක. මේ සතරමහා ධාතු බාහිර සතරමහා ධාතුවට සමාන කර කර බලන්න පටන් ගන්නවා. ඒක තමයි තුන්වෙනි එක. සමාන කර කර බලන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ රූප සතරමහා ධාතුන්ට සමාන කරලා බලනකොට මේ රූපේ වෙනසක් පේනවා බාහිර සතරමහා ධාතුවට වඩා. මොකක්ද ඒ වෙනස? මේ රූපය තුල සැලීමක් පවතිනවා. බාහිර සතර මහා ධාතුවක නැති සැලීමක් පවතිනවා. ඒ සැලීමක් පවතින්නේ කුමක් නිසාද? බාහිර දැන් පළවෙනි එක මොකද්ද? මේ තමයි මොකද්ද මේ කියන්නේ? පරිඤ්ඤායිද්දිය. පිළිසිඳ දැකීම ගැන අභිඤ්ඤායිද්දිය කියන්නේ විපාක නාම රූප ටිකක් කියලා බලාපු ගමන්ම දුක අඩුයි. දැන් බෑනේ බුදුරජාණන් වහන්සේ වදාළනේ අභිඤ්ඤායිද්දි පරිඤ්ඤායිද්දි පහානයිද්දි භාවනායිද්දි. ඕකෙන් තමයි ඕවා වෙනුවෙන් තමයි එරදි පාද කියලා ධර්ම ටිකක් අපට බුදුරජාණන් වහන්සේ වදාළේ. බුදුරජාණන් වහන්සේ ඔන්න ඔය අර්ථයෙන් තමයි අපට මේක වදාරලා තියෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ වදාළ විදියට අපි විමස ගන්නකොට මේ රූපය අපි දකින්නේ කොහොමද? මේ රූපය කනබුන කෑම ඊට පස්සේ දැන් අභිඤ්ඤායිද්දි ඕක පරිඤ්ඤායිද්දි කියන්නේ. පරිඤ්ඤායිද්දි කියන්නේ නාම රූප ටික වෙන වෙනම ගන්නවා. රූපේ වෙනම අරගෙන නාම ධර්ම ටික වෙනම අරගෙන වෙන වෙනම අරගෙන විමසන්න ගන්නවා. කොහොමද වෙන වෙනම අරගෙන විමසන්නේ? වෙන වෙනම අරගෙන විමසන්නේ පුද්ගලයෙක් කියලා හම්බ වෙන තැන රූපේ වෙනම ගන්නවා. රූපේ වෙනම අරගෙන බලනවා මේ රූපේ හැදිලා තියෙන්නේ මොනවාගෙන්ද? කනබුන කෑමෙන් කියලා බලනවා. එකයි. ඔන්න දැන් මම ආය අහනකොට කියන්න ඕන හොඳේ. පළවෙනියෙන් බලන්නේ මොකද්ද? රූපේ කනබුන කෑමෙන් හැදුනා කියලා බලනවා. දෙවෙනි එක තමයි මේ රූපය කුණුප කොටස් 32ක් කියලා විස්තර කරලා බලනවා. දෙකයි. කුණුප කොටස් 32ක් කියලා බලනවා. ඊට පස්සේ ඒකට මේ බල ඒක තේරෙන්නේ නැහැ වගේ නම් ඒක හෝ මේක ඈ. කුණුප කොටස් 32ක් කියලා බලනවා නැත්නම් සතරමහා ධාතු කියලා බලනවා. ඔය දෙකෙන් එකක් බලනවා. දෙකයි. ඒ දෙකම එකක් හොඳද? එක්ක බලනවා සතරමහා ධාතු කියලා, එක්ක බලනවා කුණුප කොටස් 32ක් කියලා. දෙකයි. ඒ දෙකෙන් එකක් බලනවා. තුන්වෙනි එක තමයි බාහිර සතරමහා ධාතුවට ගලපා බලනවා. භාවනාව ඔන්න ඔය ටිකට විතරයි පින්වත්නි. පළවෙනි එක බලන්නේ මොකද්ද? ආන්න හරි. කන බොන කෑමෙන් හැදුනා කියලා බලනවා. මොකද්ද මේ? එතකොට මේ පරිච්ඡේදයේ අයිති අභිඤ්ඤායිද්දියටද පරිඤ්ඤායිද්දියටද? පරිඤ්ඤායිද්දියට. ආන්න හරි. අභිඤ්ඤායිද්දි කියන්නේ පුද්ගලයෙක් කියලා හම්බ වෙන තැනම විපාක නාම රූප ටිකක් කියලා බලපු ගමම්ම, මිනිහෙක් නෙමේ පඹයක් ඉන්නේ කියලා බලපු ගමම්ම දුක අඩුයි. අර කලබලේ ඔක්කොම දකින්නකොටම නෑ. ආයි පස්සේ නෙමෙයි, ලබන මාසෙ නෙමෙයි. ඒ අභිඤ්ඤා ඉරදී කියන්නේ කොච්චර ප්‍රබල එකක්ද පින්වත්නි? වටිනාකම මහ බිඳ වැටෙන එකක්. ධර්මයට ආවම පස්සේ ඒක වඩනකොට තමයි තේරෙන්නේ. දැන් අපි මේවයින් තමයි අපේ භාවනා ක්‍රම ඔක්කොම හදාගෙන යන්නේ. දැන් අපි අර ඉස්සරහට සාරගවේසි සති අභ්‍යාස මධ්‍යස්ථාන කියලා අපි භාවනා ක්‍රමයක් හදනවනේ. ඒකේ කරන්නේ මේව තමයි භාවනා. සම්පූර්ණේ මාස 2යි 3යි 4යි 5යි යන්නේ. කෙලස් කඩාගෙන වැටේ. නැයි පූර්ණ කාලිනු මේකම කරද්දි. හිතන්නකෝ දවසේ උදේ ඉඳලා හවස වෙනකම් මේ විදිහට බල බල පේන්නේ නැහැ වටිනාකම. එතකොට අභිඤ්ඤායිද්දි කියන එකයි මේ කියන්නේ. මේ කියන්නේ විශේෂ ඥානේ පරිඤ්ඤායිද්දි පූර්ණ අවබෝධය. පූර්ණ අවබෝධයේ පිණිස තමයි මේ දෙවෙනියට කියන එක. මොකද්ද දෙවෙනියට කිව්වේ? මේක හැදිලා තියෙන්නේ කන බොන කෑමෙන්. එකයි. දෙවැනි එක බලනවා මේකේ විස්තර කරලා බලනවා මේ කයේ තියෙන්නේ කුණුප කොටස් 32ක්. එහෙම නැත්තම් බලනවා මොකද්ද? සතරමහා ධාතුද. ඔය දෙකෙන් එකක් බලනවා. මම ඔයාලට කියන්නම් සතරමහා ධාතු විදිහට බලන එක හොඳයි. ඇයි හොඳ? මොකද ඊළඟට අපි බලන්නේ බාහිර සතරමහා ධාතුට සමාන කරලානේ. ඒ නිසා ඒකට තවත් පහසුයි. කුණුප කොටස් 32ක් විදිහටම සතරමහා ධාතු විදිහට බලනවා. ඒකෙන් එකක් බලනවා. සමහර මේක හරි ලේසි. එහෙම බලනවා. ඊට පස්සේ තුන්වෙනි එක තමයි බාහිර සතර මහා ධාතුට අභ්‍යන්තර සතර මහා ධාතුව සමාන කර කර බලනවා. මේ කෙස්ලොම් නියදත් සමමස්නහර ඇට ඇට මිදුළු වකු ගඩු හදවත අක්මාව මේවායි තියෙන්නේ. පටවි ධාතු බාහිර පටවි ධාතුවට සමාන කරලා බලනවා. සෙමසොටු මූත්‍රා දහඩිය කඳුළු උරුණු තෙල්ලේ කඳුළු වල තියෙන ආ බාහිර ගලාගෙන යන ගඟක තියෙන ආපෝ ධාතුවමයි ඒකට මේකට සමාන කරලා බලනවා. මේ ඉර එළිය පායන ඉර එළිය තියෙන රස්නය පින්වත් මේ ඇඟේ තියෙන තේජෝ ධාතු මේ මල්ලනකොට ඇති වෙන රස්නේ තියෙන ඒකට සමාන කර කර බලනවා. උණුසුමට සීතලට සමාන කර කර බලනවා. මේ මල්ලනකොට දැනෙන රස්නයක් අල්ලගෙන ඉන්නකොට ඒ තේජෝ ධාතුවනේ. සන්තාපන තේජෝ ධාතුව, දිරාපන තේජෝ ධාතුව, දිරන්නේ දිරවන්නේ මේ ඇඟි. දවන දිරවන පැසවන ගතිය මේ ඇඟි. ඒක බලනවා එළිය වායෝ ධාතුවට මේ තේජෝ ධාතුවට සමාන කරලා බලනවා. ඊට පස්සේ බලනවා මේ කයේ තියෙන උද්දංගම වායෝ ධාතුව ඉක්කාව වගේවා, අදෝගම වායෝ ධාතුව මලමූත්‍රා පවා පහළට පහත් වෙන්නේ තේජෝ ධාතුව නිසානේ, වායෝ ධාතුව නිසානේ ඒක වෙන්නේ. කුච්චසේ වායෝ ධාතුව, කොට්ටාසේ වායෝ ධාතුව, බඩවෙන් අතර හැසිරෙන බඩවැල් වලින් පිට හැසිරෙන වායෝ ධාතුවක් තියෙනවා. ආස්වාස ප්‍රාස්වාස වායෝ ධාතුව තුන එක කෙලින් මෙලින් ගන්නී එලින් ගන්න එකට සම්බන්ධයි. ඊට පස්සේ මේ අතපය ඔසවන්න පුළුවන්කමට වායෝ ධාතුවක් තියෙනවා. ඒ ඔසවන්න පුළුවන්කමට එන්නේ පින්වත් චිත්ත කිරිය වායෝ ධාතුව නිසා අංගමංගාණුසේ වායෝ ධාතුව කියලා කියනවා. මේ ධාතුව වායෝ ධාතුව එළියේ මේ හමාගෙන ඉන හුළඟට මේ වාතයට සමාන කර කර බලනවා. එහෙම බලන එක තමයි ඊළඟ එක. මේක ඉතාම වැදගත් එක. මේක බණක් ඇති පින්වත්නි, කෙනෙක් අවබෝධය කරා යන්න. එතකොට මේ තමයි පරිඥා ඍදිය හදන විදිය. අභිඥා ඍදිය තුලම බලපු ගමන්ම නිවෙනවා. ඒ කියන්නේ අරහත්ත්වේ කරා යන්න බෑ. නමුත් සම්බොහොම සම්සිඳීමක් එනවා. වෙනද වටිනාකමේ යම් කිසි කඩා වැටීමක්, බිඳ වැටීමක් එනවා. අභිඥායිද්දි පරිඥායිද්දි පරිඥායිද්දි පූර්ණ අවබෝධයක් පිණිස තමයි අපි මොකද කරන්නේ. ඉස්සලම් බලනවා මේ කය දියා නාම රූපම කරන්නේ, නාම රූපය වෙනම ගන්නවා. මේ රූපය පුද්ගලයේ කියලා හම්බෙන තැන නාම රූප. නමුත් රූපය විතරක් අරන් බලනවා. රූපය පළවෙනියෙන් බලනවා කන බොන කෑමෙන් හැදිලා තියෙන්නේ කියලා. ඊට පස්සේ බලනවා කුණුඹ කොටස් 32ක් හෝ සතර මහා ධාතු විදිහට බලනවා. ඊට පස්සේ බාහිර සතර මහා ධාතුට සමාන කර කර බලනවා. බලලා ඊළඟ එක තමයි බාහිර සතර මහා ධාතුට සමාන කරලා බලනවා. ඒක තුන්වෙනි එක. හතරවෙනි එක තමයි අකුලල සමාන කරලා බලනවා. ඒක තේරුම් අරන් තේරුම් අකුලල බලනවා. කොහොමද මේ කය තුල දවන තවන දිරවන පැසවන ගතියක් ඇත්තේත එය මේ කය තුල පවතින මොන ධාතුව නිසාද? තේජෝ ධාතුව නිසායි. අකුලල බලනවා. අකුලල එක වාක්‍යයකින් බලන්න පටන් ගන්නවා. ඒක ඉතාම තියුණු එකක්. ඒක අනිවාර්යෙන් කරන්න ඕන. අකුලල එක වාක්‍යයකින් බලනවා. කොහොමද? මේ පටවි කොටස් 20ක්, ආපෝ කොටස් 12කින් තෙත් කොට, ආපෝ කොටස් 12කින් තෙත් කොට, තේජෝ ධාතු කොටස් 4කින් උණුසුම් කොට, වායෝ ධාතු කොටස් 6කින් පුම්බා ඇති බව බලනවා. පටවි කොටස් 20ක් ආපෝ ධාතු වලින් තෙත් කරලා, තේජෝ ධාතු වලින් උණුසුම් කරලා, වායෝ ධාතු වලින් පුම්බලා තියෙන්නේ. එක වාක්‍යයකින් බලලා බාහිරට සමාන කරලා බලනකොට පේනවා පොඩි අවුලක් තියෙනවා. මොකද්ද? බාහිර නැති සැලීමක් මේ කයේ තියෙනවා. බාහිර කයේ නැති සැලීමක්, බාහිර ලෝකේ නැති සැලීමක් තියෙනවා. ගහට දුක නැහැ. මට දුක තියෙනවා. මේ ගස් කොළන් වලට සද්දාව කියලා එකක් නැහැ. බාහිර සතර මහා ධාතු වල මට සද්දාවක් තියෙනවා. බාහිර ගස් කොළන් අඬන්නේ නැහැ, කෑ ගහන්නේ නැහැ, වැළපෙන්නේ නැහැ. මට අඬන්නට, වැළපෙන්නට සෝසුතුම් මෙලන්න පුළුවන්කමක් තියෙනවා. ඇයි? සිතක් තියෙන නිසා නේද කියලා සිත දිහා බලනවා. නාම ධර්ම දෙස බලනවා. මේ සිත නිරුද්ධ වුණොත් මොකද්ද වෙන්නේ? මේ සිත නිරුද්ධ වුණොත් මේ සතර මහා ධාතු බාහිර සතර මහා ධාතුට මේකතු වී යන විදිය බලනවා. නිරුද්ධ වෙලා නැහැ තව. සිත නිරුද්ධ වුණොත් ඉදිමිලා, ගඳ ගහලා, කුණු වෙලා, මේ ඕජස් කරලා මේ මහ පොළොවටම ඒකතු වෙන විදිය බලනවා. සිත නිරුද්ධ වුණොත් කියලා. අන්න එහෙම බලලා බලනකොට පහනෙදි මේ මේ නාම රූප ධර්ම ගැන ඔයාලගේම සිතේ ඉපදිච්ච ඡන්දය රාගය තණ්හාව දුරු වෙන්න පටන් ගන්නවා. එහෙම දුරු වෙනකොට ඒ දුරු වෙන සිත තියෙන, ඒ දුරු වෙන සිත තියෙන, ඒ දුරු වෙන සිත ඉස්සරහට ගන්නවා. ඒ සිත ඇති වෙලා නැති වෙලා යන විදිය බලනවා. භාවනා ඉදදී අන්න දැන් තමයි පාවිච්චි පටන් ගන්න. ඒ දැන් අර දුරු වෙන සිත තියෙන, දැන් යාලට අර කෙලෙස් ටික වැටෙන හිතක් තියෙන්නේ, වටිනාකම හිටින හිතක් නෙමෙයි. ඒ හිත ඉස්සරහට අරගෙන ඒ සිත බලනවා. ඒ සිත අර දැන් මේ සිත හොඳ මට්ටම එකක්, පරිසුද්ධම් පරියෝදාතම් පිරිසුදු විඥානයක්. ඒ පිරිසුදු විඥානය ඇති වෙලා නැති වෙලා යන විදිය බලනවා සති සම්බොජ්ජංගේ. ඒ පිරිසුදු විඥානේ උනත් පවතින එකම දුකක් කියලා බලනවා ධම්මවිජේ බොජ්ජංගේ. ඒ පිරිසුදු විඥානය නිරුද්ධ කළ යුතු බවට ජවයක් ගන්නවා විරිය සම්බොජ්ජංගේ. ඒ පිරිසුදු විඥාණයෙන් යා නිර්රාමිස සැපයක් වළඳන්න පටන් ගන්නවා. නිර්රාමිස සැපයක් යට දැනෙන්න ගන්නවා. ඒක පින්වත්නි පීති සම්බොජ්ජංගේ. එතකොට යාගේ කය පවා කාය පස්සද්ධියක් උපදින්න ගන්නවා. ඒක පස්සද්ධි සම්බොජ්ජංගය. මේ නාම රූප ඒ සිත ගැන පවා, මෙහි ඒ සිත ගැන පවා අනබිරතියක් ඇති වෙනවා. විතර්ක විචාර කඩාගෙන වැටෙනවා කෙලෙස්සහගතව. සම්මාදි සම්බොජ්ජංගය. ඒ නිරුද්ධ වී යන සිත දකිනකොට, ඒ නිරුද්ධ වී යන සිත දැකපු සිත ගැන පවා යාගේ සිත මැදහත් වෙන උපේක්ඛා බොජ්ජංගේ. ඔන්න ඔය ටික වැඩෙනකොට එයා සම්පූර්ණයෙන්ම සෝවාන් වෙන්න ඕන. ඔකට තමයි භාවනා ඉද්දි කියන්නේ ඔය අන්තිම කැලලට. මෙන්න මේ ටික තිබ්බොත් එයා නොබෝ කාලෙකින් සත්‍ය අවබෝධය කරා යනවා. එබඳු අවබෝධාත්මක ශ්‍රාවකත්වයක් පිණිස මේ දේශනා උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දේශනාවේ දායකත්වය ගැන කටයුතු කරන්නේ ආර්ය ප්‍රේමරත්න මහතා. ඒ වගේම ප්‍රේමරත්න මහත්මාගේ පින්වත් දයාබරණීය බිරිඳ වන ලතා ප්‍රේමරත්න මහත්මිය, දිමුතු ප්‍රේමරත්න පුතණුවන්, මන්දුසංක ප්‍රේමරත්න පුතණුවන්, ලේලිවරුන්වර එරන්දිකා බේසූරිය, දිනිතිද සිල්වා කියන මේ පින්වත් මහත්මීන්, මුණුබුරන් දෙදෙනා සහ ලක්ෂාන් දයාරත්න කියන මේ තමන්ගේ ඥාති පුතණුවන් ප්‍රධාන පින්වත් පිරිසයි මේ දේශනාවට දායකත්වයේගෙන කටයුතු කරන්නේ. ඉතින් ආර්.එම්. ප්‍රේමරත්න මහත්මයා ප්‍රධාන පින්තුන්ට අපි ආශිර්වාද කරනවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ දේශනා මේ කුසල් අපේ පින්වත් ප්‍රේමරත්න මහත්මයා ප්‍රධාන පින්තුන්ට මේ කුසල් බලවත් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඉතින් මේ ප්‍රධාන අරමුණ වෙන්නේ බදුල්ල සිල්පොළගම අලුබෝගොල්ල අංක 3 දිමුතු නිවසේ පදිංචි බදුල්ල ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කලමනාකර තුමන් හැටියට කටයුතු කර දැනට විශ්‍රාම සුවයෙන් පසුවන පින්වත් ආර්.එම්. ප්‍රේමරත්න මැතිතුමන්ට 2026 පෙබරවාරි මාසේ 19 වන දිනට යෙදෙන ජන්මදිනයේ වෙනුවෙන් තමයි ලතා ප්‍රේමරත්න මහත්මිය ප්‍රධාන පින්තුන් මේ දේශනාවට දායකත්වයේගෙන කටයුතු කරන්නේ. ප්‍රේමරත්න මහත්මයා බොහොම සාසනික ලැබියාවකින් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් බොහොම අරමුණු කරලා කුසල් කරගත්ත පින්වත් මහත්මෙක්. ඉතින් විහෙර විහාරස්ථානවල විහෙර විහාරාංග ගොඩනගන්න කැප වෙලා තමන්ගේ කාලයේ ශ්‍රමයේ කැප කරමින් බුද්ධ ශාසනය කෙරෙහි ඉතාම අප්‍රමාණ කුසලානිසංස ධර්මයන් බුද්ධ ශාසනය අරමුණු කොට සිද්ධ කරගත්ත මහත්මෙක්. ඉතින් මේ මහත්මයාට අපි ආශිර්වාද කරනවා. ආර්ය ප්‍රේමරත්න මහත්මයාට මේ කුසල් උපකාර වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. වහ වහාම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට ආර්.එම්. ප්‍රේමරත්න මහත්මයා ප්‍රදාන පින්වත් ලතා ප්‍රේමරත්නේ ගුරු මහත්මිය ඇතුළු පින්තුන් සියලු දෙනාටම මේ කුසල් හේතුපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආර්.එම්. ප්‍රේමරත්න මහත්මයාගේ පරලෝසපත් දෙමව්පියන් දෙවලට, පවුලට සම්බන්ධව පරලෝසපත් ඥාති මිත්‍රාදීන්ට, ලතා ප්‍රේමරත්න විශ්‍රාමික ගුරු මාතාවගේ නවින් පරලෝක ප්‍රාප්ත දෙමව්පියන් දෙපළට, සහෝදරයන් ඇතුළු සහෝදරයන් ඇතුළු සියලු ඥාති මිත්‍රාදීන්ටද මේ කුසල් අනුමෝදන් වේවා. සියලු ඥාතීන්ගේ භවයේ සුවපත් වේවා. සසර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ කුසල් හේතු ආසනා වේවා. එතෙක්කම දේශකයන් වහන්සේ වෙච අපටත් ඒවගේම අපගේ දෙමෝපියන්ට සියලු ගුරු ස්වාමීන් වහන්සේලාට අනිකුත් හැම දෙනාටම ආශිර්වාද කොට තිබෙනවා. දායකත්වයේ දරූ පින්නතුන්ට විශේෂයෙන් මාරෙන් ප්‍රේමරත්න මහත්මයා, ලතා ප්‍රේමරත්න මහත්මිය, දරුවන් ඇතුළු සියලු දෙනාටත් මේ ස්ථානයට රැස් වුණා වූ මේ ධර්ම ශ්‍රවණය කරන්න පැමිණුණු ප්‍රේමරත්න මහත්මයාගේ කල්යාණ මිත්‍ර ඥාති හැම දෙනාටමත් මේ කුසල් උපකාර වේවා. ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිස මේ කුසල් බලවත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එත් එක්කම මේ රැස් වුණා වූ සියලු දෙනාගේම ජීවිත ධර්මයෙන් හාත්පස ආලෝකමත් වේවා. සියලු දෙනාටම සුවසේම නිවන් මඟ පූර්ණේ කරගන්නට මේ කුසල් බලවත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සතරවරම් රජ දරුවන්, සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ට, බ්‍රහ්ම රාජ මණ්ඩලවලට අවීචියේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින, පෙනෙන නොපෙනෙන හැම දිනාටම මේ කුසල් නිවන් දොරටුවක් වේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
දේශක්ඛයෝ